සුපායාසාදී සියලු දුක ඉක්මවන්න නම් ජාතිය සේකල යුතුයි කියලා. ජාතිය සිඳින්න නම් භවය සිඳිය යුතුයි කියන තැනයි අපි කතා කරන්නේ. ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න භවය සිඳිය යුතු නම් එහෙනම් අපේ ක්‍රියාව භවය සිඳින වැඩපිළිවෙලක් වෙන්න ඕන. එතනදී පුරාණ කර්ම ගෙවෙන්නත් ඕන. අලුතෙන් භවයකට බැඳෙන්න බැහැ. ආයත භවයේ අනාගත භවයේ අනාගතය පිළිබඳව අපේක්ෂා තියන්න බැහැ. දැන් අතීතයේ ගෙවෙන්න තියනවා. යම් එක ගෙවෙන්න ඕන. කියලා පුරාණ නවන්නත් සම්බව අලුතෙන් තැනකට බැඳෙන්න බැහැ. විරක්ත සිත ආයතකේ බවස් අනාගතයේහි බැඳෙන්නත් බැහැ. අනාගතයට ඇලුම් කරන්නත් බැහැ. මෙන්න මේ සියල්ලම නතර කරගන්න පුළුවන් වුණොත් පහනක් නිවී ගියාක් මේ පහනක් නිවී ගියාක් මේ නිබ්බන්ති දීරා යථා යම් පදීපෝ පහනක් නිවී ගියාක් මේ නිවියන. එහෙනම් අපි එතරටයි එන්න. එතනට එන විදිහටයි අපේ ක්‍රියා. දැන් එහෙනම් අපි මොන වචනයෙන් හඳුන්වුවා අපි නිවන් දකින්න කැමති නම් කැමති කෙනා කළ යුතු කාර්යයයි මේ කියන්නේ. දැන් අපි බලන්න ඕන අපි මෙතෙක් කල් බොහෝ කලක් භාවනා කළා. ගුණ පිරුවා නිවන් දකින්න කියන උත්සාහයෙන් යම් යම් දේ කළා. ඒ කළ දේවල් භවය සින්දද එහෙම නැත්නම් භවය තර කළාද භවගාමී කර්ම ඉපැද්දේවාද කියන කාරණාව හොඳින් විමසලා බලන්න ඕන. මොකද අපට අලුතෙන් යමක් ගැන අහන්න ඕන වෙන්නේ නැහැ. අපි කළ කාර්යය භවය සිඳින වැඩපිළිවෙලක් වුණා. තවත් ගුරුවරයෙක් මඟ පෙන්වන්නේ ධර්මයක් වුමනා නැහැ. ඒ වගේ කෙනා පරප්‍රත්‍යයෙන් තොරක්. අනුන්ගේ පිට අවශ්‍ය නැති කෙනෙක්. හැබැයි තමන්ට තේරෙනවා නම් මම කළ ක්‍රියාවල් කළා තමයි. ඒ වුණාට භවය සිඳුනේ නැහැ. භවයට තව කරුණු එකතු වුණා පමණයි කියලා හිතෙනවා නම් එහෙනම් එකතු කරගත්ත කර්ම බලයෙන් ජාතිය සිඳින්න බැහැ. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න බැහැ. එහෙනම් අපිට එතනින් එහාට යන මඟක් ඕන. එහෙනම් අපිට තාම සද්ධර්මය ලැබිලා නැහැ. සද්ධර්මය අපි තාම අහලා නැහැ. මාර්ගය වඩලා නැහැ. ඊට සමීප වෙන වැඩපිළිවෙලකවත් හිටියද නැද්ද කියන කාරණාවත් අපි අපි විසින්ම අපි අපෙන්ම අහගන්න වෙනවා. හොඳයි, දැන් අපි දන්නවා පින්වතුනි මේ කරන කාර්යය කරන ක්‍රියාව වඩ වඩාත් නිවැරදි වෙන්න නම් ඒ නිවැරදි වෙන විදිහට කරන්න නම් නිවැරදි විදිහට කරලා හැටි අහගන්න. අහගන්න නම් සද්ධර්මයක් තියෙනවා. ඒ සද්ධර්මයක් අහන්න නම් සත්පුරුෂ ඇසුරකුත් තියෙනවා. එනිසා මෙන්න මේ ශාසනයේ නිවන් මාගේ ආරම්භය කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන අංග හතරෙන් බුදුරජාණන් වහන්සේ අනුමව වදාළා. අපි දැන් බලමු ඇත්තටම ධම්මානුධම්ම ප්‍රතිපදාවක අපට යෙදෙන්න පුළුවන්ද? යෙදෙන්න නම් මොන වගේ දැනුමක් මුවණක් අපට ලැබිලා තියෙන්න ඕනද? ඒ සඳහා අඩුව කුමක්ද? ඒක පුරවගන්නේ කොහොමද? එක් හොඳයි පින්වතුනි, ඔයත් භාවනා කරන. මොකද්ද භාවනා කරනවා කියන්නේ? පින්වතුන් විවේක ස්ථානයකට ගිහිල්ලා හොඳ සංසුන් ඉරියව් ඇති කරගෙන ඇස් දෙක පියාගෙන කිසියම් අරමස්ථානයක් භාවනා අරමුණක් හිතට ගන්නවා. හිතට අරගෙන ඒ අරමුණට අනුව, ඒ නිමිත්තට අනුව යම් මානසිකාරයක් මෙනෙහි කිරීම කරනවා. එනු අපි කියනවා ඒවට නුවණින් මෙනෙහි කරනවා කියලා. දැන් මෙනෙහි කරනවා ඒ අරමුණෙහි සිත රඳවා ගනිමින්, සිත රඳවා ගන්න උත්සාහවත් වෙමින්, ඒ පිටතට යන හැම මොහොතකම නැවත මෙහාට ඒ අරමුණටම ගන්න වීර්ය කරමින්, පිටතට පැනලා යන්න නොදී වීර්යෙන්, සිහියෙන්, නුවණින් යුතුව ඒ ආරම්භණයේම, ඒ අරමුණෙහිම, ඒ කමඨහනෙහිම පිහිටා සිටිනවා. මෙන්න මේ උත්සාහයට අපි ප්‍රාථමිකව භාවනා කියලා කියනවා. එතකොට භාවනා කියන වචනේ තේරුම මොකද්ද? වඩනවා. මොනවද වඩන්නේ? ප්‍රධාන වශයෙන් ගත්තහම වැඩි ධර්ම දෙකක් තියෙනවා. චිත්තං පඤ්ඤාංච භාවය, සිතයි ප්‍රඥාවයි. තව විදිහකට ගත්තොත් සීලය වඩනවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා. මේ සියල්ලම වැඩෙන්න ඕන ධර්ම, වැඩි යුතු ධර්ම. දැන් මේ වඩනවා කියලා කියනකොට මෙන්න මේ ධර්මතාවයන් වැඩෙන්නවා. සතිය, සිහිය කියන්නේ වැඩි යුතු ධර්මය. සියව වඩන්නවා. වඩන්නවා කියලා එතකොට වැඩෙන විදිහට නුවණයි මේ වඩන තියෙන්නේ. මානසිකාරයයි පවත්වන්න තියෙන. ඒවා වැඩෙන විදිහට පවත්වන මානසිකාරය පිළිබඳව අපි දැනගෙන දැනුවත් වෙලා තියෙනවා. හොඳයි, දැන් අපි බොහෝම පහළ තැනකින්, අඩුම තැනකින් අපි පටන් ගත්තා. ඔන්න දැන් අපි වාඩි වෙලා සංසුන් වෙදගෙන අපේ තුන් බුදු ගුණය, එහෙම නැත්නම් ආනාපාන සති කර්මස්ථානයේට අරමුණට හිත තබා ගත්ත කියලා. දැන් අපි ඒ අරමුණ හිම රැඳෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අපේ අරමුණෙන් කමඨහනෙන් හිත නිදිලා නානා විද අරමුණු වලට හිත පැනලා යනවා. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපේ පැවැත්ම අකුසල සහගතව පැවතුණා. අපි ඒ උපන් අකුසල් දුරු කරලා නූපන් කුසලයේ උපදවා ගත්ත කමතහනට අභිමුඛව සිහිය පිහිටෙව්වා කියලා කියන්නේ. නූපන් කුසලය ඉපදෙව්වා. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ උපන් කුසලය වඩන්න. එන්න අපි පටන් ගත්ත මේ භාවනාවෙහි යෙදෙන්න. එහෙම ටික දුරක් භාවනා කරගෙන ඒ හිත ඒ විදිහෙන් රැකගෙන යනකොට කොන්න මොකද වෙන්නේ? ආපහුවේ සිත අපේ අරමුණෙන් මිදිලා වෙනත් වෙනත් අරමුණු කරා හිත කැමති කාමාදී අරමුණු කරා මේ අතීතය අනුව ගිහිල්ලා අනාගතය අනුව ගිහිල්ලා දැන් මේ කුමක්ද? ආපහු උපන් කුසලය මිදිලා සිඳිලා නූපන් අකුසලය උපන්න. නූපන් අකුසලය උපන්න. දැන් තියෙන්නේ මොකද්ද? උපන් අකුසලය වඩන්න නෙවෙයි, උපන් අකුසලය දුරු කරන්න. උපන් අකුසලය දුරු කරන්න. දැන් ඔන්න අපි උපන් අකුසලය දුරු කිරීම සඳහා නුවණ මෙහෙවන්න, වීර්ය සිහිය මෙහෙවන්න. අන්න දැන් අපට තේරෙනවා, පේනවාද මේ කාරණාව තුළ එක තැනක ඉඳලා මේ හිත යන්නේ යම් තැනකද, යම හැම තැනකම සිහිය නුවණක් පිටපසින් අරගෙන යනවා. දැන් අපි භාවනා අරමුණෙන් හිත ගැලවුණා, භාවනා අරමුණෙන් හිත නිදහස් වුණා, කැමැති කාමාවේ අරමුණකට හිත දැනුණා. ඒක අපේ හිතේ සාමාන්‍ය තාපනික ස්වභාවය. ඒක ස්වභාවය. දැන් මගේ හිත අරමුණෙන් විසිරුණා, අසු අරමුණෙන් තොර වුණා, භාවනා කර්මස්ථානයෙන් පිට ගියා කියලා දුක් වෙන්න කනගාටු වෙන්න දෙයක් නැහැ. මේ අරමුණේ හිත තියාගන්න බෑ, මට නම් භාවනා කරන්න බෑ කියලා කලකිරෙන්න වෙන්නේ නැහැ. කලකිරිය යුතු නැහැ. ඇයි? බුදුහාමුදුරන්ගේ භාවනාව මේ අපට දුන්නු අරමුණේ කමතහනෙ හිත රඳවගෙන ඉන්න පුළුවන් නම් හිත වඩන්න දෙයක් නැහැ, වැඩිද ඉවරයි. දැන් අපට වැඩුණු හිතක් නෙවෙයි තියෙන්නේ, වඩන්න ඕන හිතක්. ඒ නිසා ඒ කර්මස්ථානයෙන් හිත ගැලවුණා කියලා වෙන අරමුණකට ගියා කියලා දුක් වෙන්න, කනගාටු වෙන්න, මට භාවනා කරන්න බෑ, ඒ අරමුණක තියන්න බෑ කියලා කලකිරෙන්න පසුබහින්න නෙවෙයි තියෙන්නේ. භාවනාවේ පිරිමුනේ නැත. අකුසල අරමුණකට ගියා වෙන්න පුළුවන්. එතන භාවනාවෙන් පිරිනොහි ඉන්න පුළුවන්. ඒක මොකද? අකුසලයට ගිහිල්ලා තියෙද්දි කොහොමද කුසලය වෙන්නේ එතන? එතනත් පුළුවන් කුසලය වඩන්න. අකුසලය අකුසලයේ බවට දන්නවනේ. නූපන් අකුසලයේ උපන්නා කියන සිහිය පවතිනවනේ. සිහියෙන් වැටිලා නැහැ. දැන් උපන් කුසලයෙන් පිරිගුණා. නූපන් අකුසලයේ උපදිලා කියලා දන්නවනම් අන්න සිහිය කියලා කියන්නේ කුසල්සිත අරමුණු කරලා දෙන, කුසල්සිත සිහි කරලා දෙන එක විතරක් නෙවෙයි. අකුසලය අකුසලයේ බවට සිහි ගන්නවන ගතිය සිහියේම කොටක. එතකොට දැන් තමන් සිහියෙන් පරිමුණේ නැහැ. සිහිය වැඩෙන බවක තාම තියෙනවා. මේ අකුසලයයි කියලා, මේ උපන්නේ අකුසලයයි කියලා සිහි කරලා දෙන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? උපන්න කුසලයේ දැන් වැඩෙන දෙන්නක. අන්න උපන්න කුසලයේ දුරු කිරීම සඳහා එතනට වීර්ය නුවණ යොදන්න පුළුවන්කම තියෙන සිහියෙන් මේ මතක් කිරීම කරලා දුන්නා. අන්න එතකොට අපට නුවණක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන මේ උපන්න කුසලයේ දුරු කරන්න. උපන් උපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති නොයවසනවා පජනති දුරු කරනවා විනෝදේ යටපත් කරනවා ධ්‍යාන්ති කරෝති විනාශ කරනවා අනභවං ගමේ නැවත නොහට ගන්න ස්වභාවයට පත් කරනවා. දැන් මෙන්න මේ වචන වලින් තියෙන වඩාත්ම වැදගත්ම වචනේ තමයි අනභවං ගමේ. නැවත නොහට ගන්න ස්වභාවයට පත් වීම දක්වා ඒ නුවණ තියෙනවා. දැන් අපි ළඟ නුවණක් තියෙනවා නොයවසනව දුරු කරනවා කියන්නේ. දැන් අද මම දෙන්නේ භාවිතා කරනවා. දැන් සාවිචිතක් උපන්නා කුසල හිතක් උපන්නා. උපන්නා කියන මොන තමහර අය අඳුරනවා දැන් සාවිචිතක් උපන්නා. එතකොට ඉවසන්නේ නේ. මොකද කරන්නේ? රාගේ 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 ආදී වශයෙන් හේම මෙනෙහි කිරීම බවටපත් කරගන්න. දැන් ඒ තුල ඒ උපන් රාගයේ සැදවීමක් කළා. ඒ සැදවීමක් කළා යටපත් කිරීමක් කළා. හැබැයි එහෙම මෙනෙහි කළාම අනුභවං ගමේති නැවත නොහට ගන්න ස්වභාවයටම පත් කළාද? එහෙම කළාම නැවත නොහට ගන්න ස්වභාවයට පත් කළාද? විනාශ කළාද? තාවකාලිකව යටපත් කිරීමක් කළාද කියලා බලන්න. දැන් එහෙම මෙනෙහි කළාම ඇත්තටම යම් කිසි ආකාරයක යටපත් වීමක් වෙනවා. තාවකාලික. ඒවට කියනවා තදංග තාවකාලික. තාවකාලිකව යටපත් වෙනවා. එතකොට දැන් අපිට තාවකාලිකව යටපත් කර කර ඉන්න පුළුවන්. තාවකාලිකව යටපත් කරලා අපහු කුසලයේ අපහු කර්මස්ථානයේ දෙන්න පුළුවන්. ආයම උපදිනවා අකුසලයේ. ආයි තාවකාලිකව යටපත් කරනවා ආයි කුසලයේ දෙනවා. ආයි උපදිනවා. ඉවරයක් නැහැ. එහෙනම් අපි තාවකාලිකව යටපත් කරන ක්‍රමයක් දැනගන්න ඕන. ඊළඟට වික්ඛම්බන වශයෙන් මේක මතුන බොහෝ කලකට මතුන වනසේ ලේකෙන් මතුන වනසේ යටපත් කිරීමේ ක්‍රමයකට තියෙන විනෝදන වික්ඛම්බන වශයෙන් යටපත් කරන්න පුළුවන් මේ අකුසල ගතිය කොච්චර කාලයකට ඕන නම් කෙනෙකුට පුළුවන් කල්ප මහා කල්ප 84,000කට මතු නොවනසේ යට කර දාන්න පුළුවන්. නේ සංඥා නාසඤ්ඤා සමාපatti කුසලේ පුළුවන් කල්ප මහා කල්ප 84,000කට මතු නොවනසේ මේ අපසල හිතයට පත් කරා. හැබැයි ඊට පස්සේ හරි නැතිනේ. එතන බොහෝ කලකට යටපත් කිරීමක් තියෙන ධ්‍යානයේ. ඒක වික්ඛම්බ ඊළඟට සමුච්ඡේද අනුභවයෙන් නැවත නොහට ගන්න විදිහටම මේ උපන් අකුසලයේ දුරු කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕන භාවනාවට. මෙන්න මේ සියලු ක්‍රමයේ දන්නවා නම් ඔන්න අපි භාවනාව කියන එක දන්නවා නිවන දක්වා. දැන් මම අනුභවයන් ගන්නේටි නැවත නොහට ගන්න ස්වභාවයටම මේ අකුසල හිත නිවාරණය කරන්න දන්නේ නැත්නම් වික්ඛම්බන ධ්‍යාන දක්වා යන ධර්ම. එතකොට සමුච්ඡේද ප්‍රහාණය ගැන මා දන්නේ නැහැ. තදංග වික්ඛම්බන දන්නවා සමුච්ඡේදය දන්නේ නැහැ. කොටසක් අඩුයි. සමහර කෙනෙක් ඉන්නවා සමුච්ඡේදය දන්නේ නැහැ, ධ්‍යාන වශයෙන් බොහෝ කලකට යටපත් කරන වික්ඛම්බන ප්‍රමාණය දන්නේ නැහැ. හැබැයි තදංග තාවකාලිකව ඒ මොහොතට හිත රැකගෙන ඉන්න ගන්නවා. එයා එක තරුණකින් සමත්. සමහර කෙනෙක් තදංග වික්ඛම්බන සමුච්ඡේද තුනම දන්නේ නැහැ. එහෙනම් අපේ භාවනා වැඩපිළිවෙල තුළ මෙන්න මේ තදාංග නික්ඛම්බන සමුච්ඡේද කියන මේ ක්‍රම තුනෙන්ම ප්‍රහාණය, ඒක ප්‍රහාණය අපි දැනගෙන ඉන්න ඕන. එතකොට අන්න එතන දන්නවා කියන තැන තියෙනවා අර භවය සිනිනවා කියන වැඩ පිළිවෙලා ඒකත් එක්ක තියෙනවා. සමුච්ඡේද ප්‍රහාණයකට යන්න බෑ භවයේ සිනින වැඩ පිළිවෙලකින් තොරව. දැන් අපි කියුවා වික්ඛම්බන කල්ප 84,000කට කෙලෙස් නැති යටපත් කරන්න පුළුවන් කියලා. ඒ කුමකින්ද? ආනන්ද සංඛාරයි. ආනන්ද සංඛාරයි. කල්ප ගණනකට බොහෝ කලකට යටපත් කරන්න පුළුවන් රූපී ධ්‍යාන බලේ යටපත් කරලෙන්න පුළුවන්. එතකොට ධ්‍යානයේ රූපී අරූපී ධ්‍යානයේ මේ කෙලෙස් යටපත් කරව තියාගන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරි කර්මය ගෙවිලා ආයුෂ ගෙවිලා නැවත වතාවක් පරණ තැනට වැටෙනවා. ඒ නිසා එතන අවසානයක් නැහැ. බුදුහාමුදුරුවෝ එකමනකින් ගමන නිමාවකට දකින්නේ නැහැ. ඒක අසම්පූර්ණ මාවතක් හැටියට දකිනවා. ඒ නිසා ආලාර කාලාම උද්දකාරාම කුත්ත වෙන තවුස්වරු ළඟ ඉගෙනගෙන නේව සංඥා නා සංඥා සමාපත්තිය දක්වත් වඩලා මේ මඟ නොවේය, මෙහි නිවන නැත්තේ කියලා අත්හැරාවි. ඒ නිසා දැන් අපි භාවිතා කරන දේ අතරමඟින් නවතන එකක් වෙන්න බෑ. අකුසල ගති දුරු වෙලා හිත කුසල සහගත වෙලා කායික මානසික සුවයක් ප්‍රබෝධයක් සැහැල්ලු බවක් කියන මේ භාවනාවේ ලැබෙන ප්‍රාථමික සුවදායක බව ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි එපමණකින් රැවටුණත් මොලා වුණත් මේකමයි මඟ, මෙතනමයි සතුට සුවය කියලා සතුට කියලා ඒ කියන්නේ අපි බොහෝම අල්ප දෙයකට රැවටිලා තියෙනවා. අර හර සොයන මිනිස්සේ, අරතුව හොයන මිනිස්සේ කොළ ටික අරගෙන හරය හොයාගත්තා වගේ හරය ලැබුණා කියලා රැවටුණා වගේ අපි මේ කුංචි සැපතකට තාවකාලික ස්වල්ප කෙලෙස් යටපත් කිරීමකින් අපි සියල්ල සම්පූර්ණයි කියලා මුලාවටපත් වෙනවා. එනිසා අපිට මෙන්න මේ තාවකාලිකව දැනෙන සංසිඳී තාවකාලිකව කෙලෙසුන් කෙරෙන් නිදී යාම ගැන සැලීමකටපත් වෙනවා. ඒ ගැන සතුටු වෙන්න ඕන. හැබැයි ඒක අවසානයේ නිමාව නොවේ. ඒක බොහොම ප්‍රාථමික අවස්ථාව කියලා අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන මොකද අපිට එතකොට හොයන්න තියෙන තව? ඉතිරි ටික කරගන්න කොහොමද? කාගෙන් අහන්නේ? කොහෙන්ද හොයන්නේ? අන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති කල්යාණ මිත්‍රයන් නැමුණුකොට, දෙසට නැමුණුකොට කලින් කලබස් උන්වහන්සේලා තමයි කල්යාණ මිත්‍රයන් සමග ආශ්‍රය කරන, සාකච්ඡා කරන, ගැටළු ප්‍රශ්න විමසන බවක අපි පිළිතලා තියෙනවා. අන්න එතකොට අපේ ගමන මම කොතනින් පටන් ගත්තා එහාට මෙවැරදිව යාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, කොහොම හරි වේවා දැන් අපිට එක තැනක් හෙළේ වුණා. අපි භාවනා කරනවා කියන කාරණාව තුළ යෙදিলা තියෙන්න ඕන කොහොමද? සතර සම්‍යක්ප්‍රදං වීර්යය. සතර සම්‍යක්ප්‍රදං වීර්යය නූපන් අකුසල් නූපදවනවා, උපන්න කුසලය දුරු කරනවා, නෝපන්න කුසලය උපදවනවා, උපන්න කුසලය වඩනවා. ඕක ලෝකේට සාධාරණ න්‍යායයි. හැබැයි ලෝකයට සාධාරණ නොවන ඉන් එහාට තියෙන තවත් න්‍යායක් තියෙනවා. එතන කෙනෙකුට මේ කුසලය අකුසලය කියන වචනේ නෙමෙයි භාවිතා වෙන්නේ. වෙනස් නමක් එතනට එකතු වෙනවා. මොකක්ද? නූපන් ආශ්‍රව නූපද වීම. උපන් ආශ්‍රව දුරු කිරීම. නූපන් අදි කුසලය ලෝකෝත්තර කුසලය ඉපදවීම. උපන් කුසලය වැඩි වීම. අන්නර අකුසලය කියන තැනට ආශ්‍රවය කියන වචනය යෙදුණා. පාපය අකුසලය කියන තැනට ආශ්‍රව කියන වචනය. නූපන් ආශ්‍රව නූපදවනවා, උපන් ආශ්‍රව දුරු කරනවා. එතකොට දැන් අපි අකුසලය කියන අර්ථය පාපය කියන තැනේ අර්ථය හඳුනගෙන තියෙනවනේ, ඒකේ සීමාව කොතනද කියලා. ආශ්‍රව කියන වචනේ අර්ථය තේරුම් අරගෙන තියෙනවා. ඒකේ නිමාව කොතනද කියන අදහස පැහැදිලි වෙලා තියෙනවා. හොඳයි, දැන් අපි මේ සියල්ල මේ වචන වලින් භාවිතාන කළාට අපිට තේරෙන විදිහකින් අපේ අධ්‍යක්ෂින් මත අපි හොයලා බැලුවොත් අපට ඉච්චර අමාරුම වෙන එකක් නෑ. හොඳයි, දැන් බලන්න පින්වතුනි, අපි භාවනා කරන්න ගත්තා. භාවනා කරන්න කියලා අපි මොකද්ද කළේ? නපිතෝ මෛත්‍රී භාවනාව එනේ ආරම්භයක් ගත්තා කියලා. අද මොකද්ද මේ ආනාපාන සති භාවනාව වඩනවා. මම දකින හැටියට නම් ආනාපාන සති අපි භාවිත කරන්න වැරදි විදිහට. ඒකේ හරි විදිය තාම කාටවත් හෙළි වෙලා තියනවාද, හසු කරගෙන තියනවාද කියලා නම් මම දන්නේ නෑ. මට තේරෙන හැටියට, මට පේන හැටියට බුදුහාමුදුරු දේශනා කරපු විදිහ නෙවෙයි අද ආනාපාන සතිය වඩන්නේ කියලා කිව්වොත් මාත් එක්ක ඉඳ වෙන එකක් නෑ. ඒ දහම හොඳට විමසලා බැලුවොත් ඒක ඇත්තක් තියෙනවා. ඒක වෙන වෙනම තම තමන් විසින් හිතා බලන්න ඕන, විමසා බලන්න ඕන, සොයා බලා ගන්න ඕන තැනක්. මම ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නෑ. ඉතින් කමක් නෑ, කුමක් හෝ වේවා, ඔබ වඩන ආනාපාන සතියම වේවා, කිසියම් අරමුණක හිත තබාගෙන ඔන්න දැන් ඔබ භාවනා කරනවා කියලා හිතන්නකෝ. දැන් මේ භාවනා කරගෙන යනකොට ඔබට කුමක්ද වෙන්නේ? ඒ භාවනාවෙන් බිඳුන කියලා කියන්නේ මොකද්ද? දැන් ඇස් දෙක පියාගෙන හොඳට අරමුණු කරගෙන ඉන්නවා. දැන් වැඩි වෙනවා මේ අරමුණේ පිහිටන කලින් හිත කොහෙද ගිහිලා තියෙන්නේ? ඔන්න අපිට කියන්න පුළුවන් අතීතය යනවා ගිහිලා, අනාගතය යනවා ගිහිලා. දැන් මේ වචනයෙන් අපිට වැඩක් නැහැ. තමන්ට තේරෙනවද මේ අතීතය යනවා ගිහිල්ලා කියන්නේ, අනාගතය යනවා ගිහිල්ලා කියන්නේ මොකක්ද කියලා? එහෙම නැත්නම් අපිට තව තැනකින් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙහෙම කරගෙන ඉන්නකොට අපට මේ කමඨහන ඇතහැරුණා කියලා කියන්නේ සමහර වෙලාවට දැන් එහෙ පියවිලානේ, කනට, නාසයට, කයට ගැටෙන අලුත් අරමුණක්, අලුත් දෙයක්කට හිත යොමු වෙන්න පුළුවන්. දැන් එහෙට යොමු වෙන විදිය නැහැ පියවිලා. නේද? දිවටත් තමතුරු අපයක් එන්න විදියක් නැහැ. කටදමුකුත් ලඟ වෙන්න විදියක් නැහැ. හැබැයි කනට, නාසයට, කයට බාහිරින් අරමුණු ගැටෙන්නත් පුළුවන්. එහෙම අරමුණක් ඔස්සේ හිත දුවන්නත් පුළුවන්. ඊළඟට වැඩිපුරම සිද්ධ වෙන්නේ බාහිරින් අරමුණකට හිත යනවා නෙමෙයි, ඇතුළතින්ම වෙනත් අරමුණ වලට මාරු වෙනවා. අන්න දැන් අපි බලන්න ඕන මේ ඇතුළතින් අරමුණු සිහි වෙනවා කියන්නේ මොකක්ද කියලා. දැන් ආනාපාන සතිය බුදු ගුණ මෛත්‍රී අරමුණ ඉන්නකොට ඒකෙන් අතහැරලා වෙන දෙයක් සිහි වුණා කියලා කියන්නේ මොකක්ද? අනිත් විහි වුණා කියන තැන තියෙනවා අර භවය කියන අදහස. එතකොට භවය කියන වචනයට අර්ථය හොයාගන්නේ නැතුව භවය කියන්න බෑ කියලා කියේ එක. ඔය සිහි වෙනවා කියන තැන තියෙන්නේ භවය. මොනවද සිහි වෙන්නේ? තියෙන භවත, ඉන්න භවත, මවලා පෙන්නන ගතිය තමයි කර්ම භවය. දැන් ඔය ඇස් දෙක තියාගෙන වටපිටාව බලන්න. මෙතන දොරකඩ තියෙනවා, මෙතනයි කවුළුව තියෙනවා, මෙතන ලයිට් තියෙනවා, මෙතන බුදුහාමුදුරුවෝ ඉන්නවා, අතන ආමුදුරුවෝ ඉන්නවා, මෙහවල්ත නරයා ඉන්නේ, මෙහවල්ත නරයා ඉන්නේ, මෙතනයි මෙයා ඉන්නේ. මේ ඔක්කොම තියෙන බවට, ඉන්න බවට සිතෙන් මව මවා දෙන සලකුණක් තියෙනවද? ලක්ෂණයක් තියෙනවද යම්? මේ විතරක් නෙමෙයි, දැන් ගේ දොර ඉඩ කඩන් යාන වාහන අම්මා තාත්තා ලංකාව කැනඩාව ඇමරිකාව මේ ඔක්කොම ලෝකයක්ම තියෙන බවට අපට සලකුණු කරලා දෙන ලක්ෂණය මතක තියාගන්න. ඔකට තමයි කර්ම භවය කියන්නේ. ඇයි ඔකට කර්ම භවය කියලා කියන්නේ? කර්ම භවය නිමිති කරගෙන තමයි අපි උත්පත්තියට යන්නේ. දැන් ඔහොම ඉන්නකොට මොන දැන් ඔබට යමක් සිහි වුණා කියන්නේ? සිහි වෙච්ච දේ නිමිති කරගෙන ඒක බලන්න නෙමෙයිද ඔබ ඇහැ අරින්නේ? දැන් ඔහොම ඉන්නකොට මතක් වෙන කාර්යය දොර එනවත් දන්නේ. දැන් සිහි කරගත්ත යමක්, මොකද සිහි කරගත්තේ භවය. දැන් සිහි වුණා, සිහි වෙච්ච දේ බලන්න ඔබට යන්න හිතනවා. දැන් ඒක දොර වහලාද කියලා බලන්න. දැන් ඔන්න ගමන ආයුති භවය උත්පත්තියට යනවා කියන කාරණාව උතරයි තියෙන්නේ. ඔතන තියෙනවා අපි ඉස්සෙල්ල පැහැදිලි නොකරපු එක්ෂණික භවය, එක්ෂණික උපත, ප්‍රවෘත්ති විපාකය, ආයතනයන්ගේ උපත, ස්කන්ධයන්ගේ උපත එතන තියෙනවා. අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ සැරේ. දැන් හොඳටම බලන්න මේ භාවනා ආරම්භයෙන් අපි වහලා තියෙන්නේ මෙන්න මේ භවය. නමුත් දැන් අපි ආරමුණ පවත්වන්න තියෙන සිහිය, නුවණ, වීර්යය වැඩිලා සම්පූර්ණ වෙලා නැති නිසා, මේ ඉන්ද්‍රිය ධර්මිය නොවැඩුණු නිසා මේ භාවනා කර්මස්ථානේ අතහැරෙනවා අතීත කර්ම, අතීත මතකයන් අවදි වෙන්න ගන්නවා. ඔන්නෝය අතීතය මතක් කර දෙන ගතිය. එහෙම නැත්තම් මේ තියෙන බවට දැන් ඔය හිතට මෙවිලා තියෙනවනේ. දැන් ඔය තියෙන දේ පේනවා නෙමෙයිනේ, තමන්ගේ හිතේම තියෙන දේ පේන්නේ. දැන් ඒක ඇත්ත බලන්න පුළුවන් මෙහෙම. දැන් ඔබ සිහි කරන ඔබේ නිවස, ඔබේ ගෙදර දැන් කිසිම අඩුවක් නැහැ. ඒ විදිහටම පේන, ඒ විදිහටමයි පේන්නේ, තියෙන දේමයි පේන්නේ කියලා හිතනවා. හැබැයි දැන් අපිට තියෙන ගේම නම් පේන්නේ, දැන් මේ ගෙදර ඉන්නේ කවුද, ඉන්න අය මොකද කරන්නේ, ඒ ටිකක් පේන්න ඕනනේ. දැන් ඒ ටික පේනවද? පේන්නේ නැහැ. එහෙනම් අපිට වර්තමානයේ එතන තියෙන දේක් පේනවා වෙන්න බෑනේ. හිතේ තියෙච්ච දේ පේනවා. තවත් තැනක් කියන්න, දැන් අපි ඉගෙන ගත්ත පාසල සිහි කරගන්න. දැන් ඔන්න ඉස්සර තිබිච්ච අපි ඉගෙන ගත්ත පාසල සිහියට අනුව දැන් හරි ලස්සනට ඒ පසුබිම ඒ පරිසරය තියෙන. දැන් හොඳයි, අපි දැන් ගියොත් ඒ පාසලේ ඔය සලකුණු එකක්වත් එහෙම පිටින්නේ. එහෙනම් දැන් තියෙන දේ පිළිබඳ අපට අතීතයෙන් අපි එකතු කරගත්ත දේවල් මතක් වෙලා මම දැන් තේරෙනවානේ පැහැදිලිනේ දැන් තියෙන දේ නම් නෙමෙයි මේ සිහිවෙන්නේ තේන්නේ අතීතයෙන් ගත්ත දේවල්මයි කියලා අතීතයෙන් ගත්ත දේවල්මයි සිහියට නැගෙන්නේ එහෙනම් අතීතයෙන් ගත්ත දේවල් මේ එහෙනම් ඇතුලෙන් මේනේ වගේ එළියට සම්බන්ධයක් නැහැ ඇතුලෙන් හැබැයි වෙන්න වැරද්ද මොකද්ද ඇතුලෙන් මේ සිහි කරලා දෙනකොටම අපි ඇතුලෙන් හටගත්ත බවක් දැන්නේ අරෙහි තියෙන එකමයි සිහිුනේ කියන මුලාවට දැන් මෙහෙම ඉන්නකොට ඔන්න කෙනෙක් ගැන මතක් වෙනවා මේ වෙච්ච ගමන් ආයෙන්නේ අතලෙන් ඔන්න ඔළුවත් තරවල හැත්තරල එතකොට දැන් අපි දන්නේ අරෙහි තියෙන එක සිහිුණා කියලා ඇත්තනම් දැන් අර නිදර්ශන ටිකක් එක අපිට පේනවා එහෙ තියෙන දෙයක් සිහිුණා නෙමෙයි ඇතුළ තමයි ඔන්න භවය දැන් ඔය භවය සිදිනවා කියන කාරණාව තමයි භාවනාවදී වෙන්නවා ඔන්න ඔය රැවටීම ඔය මුලාව දුරු කිරීමයි භාවනාවදී වෙන්නවා ඒ රැවටීම ඒ මුලාව දුරු නොවුණු අපි ප්‍රතිසන්දියට උත්පත්තියට යන්නේ කොහොමද දැන් බලන්න ඔතේ වුණ සිහිවෙන එක ඔය වගේම සලකුණක් චිත්‍රයක් සටහනක් තියෙනවා. වෙනකොට මම කරගත්ත දේ මොන දන් දීපුවා භාවනා කරපුවා වන්දනමාන කරපුවා සීවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරගත්ත කාය කර්මයක් වා කර්මයක් මනෝ කර්මයක් අකුසල සහගත ක්‍රියාවක් යම් නිමිත්තක් සලකුණක් සටහනක් වෙමිලා සීවෙන්නත් පුළුවන්. අනු කර්මයට අනු ප්‍රතිසන්දී ඇති වෙනවා. එහෙනම් ජාතිය ක්ෂය කරන්න බෑ මෙන්න මේ මුලාව ඉතුරු කරගෙන මුලාවට හේතු වෙන මෙන්න මේ කරුණ සිඳින එක ඒ මුලාව දුරු කරන එකයි අපි බෞද්ධ භාවනාව නිවන් මඟ කියලා කියන්නේ එතනදී ඒ සඳහා විවිධ උපායන් තියෙනවා තාවකාලිකව මේ මතුවෙන ගතිය යටපත් කිරීම සඳහා අපි අරමුණක් ගන්න ඕනේ. දැන් අරමුණක් ගන්නවා කියන එක නිකන් අනාවෝදයෙන් නෙමෙයි මුදුගුණේ වඩන්නේ. අනාවෝදයෙන් නෙමෙයි අනාපත් සති නිමිත්ත ගන්නෙ. අනාවෝදයෙන් නෙමෙයි අට සංඥාව ගන්නෙ. අවබෝධයක් තියෙනවා මෙන්න මෙහෙම කුසල සංඥාවකින් මේක වහගත්තේ නැත්තම් මේ මහ කුණු ගොඩක් වගේ තියෙන අතීතය අවදීනවා මතක් වෙනවා. භවයේ සිදින වැඩ පිටිවල තමයි පුංචි ගමතහනෙන් බව අපට අනුන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ ගැන ධාවලෙන් පස්සේ තවදුරටත් කතා බහ කරමු. දැන් මේ ගැන හොඳින් හිතන්න, හොඳින් මෙනෙහි කරන්න, අතහරින්න අමතක කරන්නේ නැතුව සීලවන පවත්වන්න. ඒ සඳහා ඔබට තුමුරු වාගේ හිත ආශිර්වාදයෙන්